ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යේ සංසද්ධා ච සීලං ච පසාදු ධම්ම දස්සනං තේවේ කාලේන පච්ඡන්ති බ්‍රහ්මචර්යෝ ගධං සුඛංති සදාවන්ත පිළිවෙතනි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන තේතුණු සෝතාපට්ටි සංයුත්තේ අයත් ගාථා රත්නයක් ලෙස ප්‍රකාශිත වුණේ මේ පින්වතුන්ට පසුගිය ධර්ම දේශනා වාරිහිදී පැහැදිලි කළා. සෝතාපට්ටිංග හතර පිළිබඳව භාග්‍යවත් වහන්සේ වදාළ තියෙන ආකාරය පිළිබඳව දීක උපාසක සූත්‍රයේ සඳහන් වෙනවා. තවදුරටත් ඒ සෝතාපට්ටි අංග පිළිබඳව පැහැදිලි කරමින් වටිනා දේශනාවක් බුදුරජාණන් වහන්සේ කලෙක රජගහනුවර මේළුවනාරාමයේ වැඩ වාසය කළා. ඒ කාලයේ නිදීඝා වූ කියන උපාසකතුමා අසනීපෙන් සිටියේ බලවත් දේශ ගිලන් වෙලා හිටියේ. අදින් මේ දීඝා උපාසකතුමා තමන්ගේ පියා කියන්නේ ජ්‍යෝතික කියන ගෘහපතිතුමාට කතා කරන තුරු ගෘහපතිතුමනි ඔබ යන්න බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා මගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේගේ පා ශිරසින් වන්දනා කරන්න. වන්දනා මෙහෙමත් කියන ස්වාමීනි දීඝා උපාසකතුමා අසනීපෙන් ඉන්නේ බලවත් ලෙස ගිලන් වෙලා ඉන්නේ. එනිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කර දෙරිව මේ දීඝා උපාසකතුමාගේ නිවසට වැඩම කරනවා නම් යහපතයි කියලා මතක් කරන්නේ කියලා කිව්වා. හොඳයි දරුවෙයි කියලා මේ පියා අර දීඝා උපාසකතුමාගේ වචනේ බුදුරජාණන් වහන්සේව හමු වෙන්න ගියා ගිහිල්ලා වන්දනමාන කරලා පැත්තකින් අසුන් අරගෙන කිව්වා, ස්වාමීනි දීඝා උපාසකතුමා අසනීපෙන් ඉන්නේ බලවත් ලෙස ගිලන් තත්ත්වයෙන් ඉන්නේ, භාග්‍යතුන් වහන්සේගේ පාදිරසින් වන්දනා කරනවා, වන්දනා කරලා මෙසේ පවසා සිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දීඝා උපාසකතුමාගේ නිවසට අනුකම්පා පෙරදරිව වැඩම කරනවා නම් යහපතයි කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ආරාධනා විවසා වදාළා. භාග්‍යතුන් වහන්සේ අනතුරුව පාත්‍ර සිවුරු අරගෙන දීඝා උපාසකතුමාගේ නිවසට වැඩම කළා. වැඩම කරලා පැනෝ වාසනේ වැඩුණා. ආසෙන් වැඩ ඉඳලා දීඝා උපාසකතුමාගෙන් ඇහුවා, කොහොමද අසනීප තත්ත්වයන්, නිවසන්න පුළුවන්ද, යැපෙන්න පුළුවන්ද, දුක් වේදනා අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද යන ආදී වශයෙන් කියලා ඇහුවා. ඒ ගමන මේ පාරිගතමා ඉඳන්ක ස්වාමීන් ඉවසන්න අමාරුයි, ජීවිතය පවත්වන්න අමාරුයි, මේ දුක් වේදනා එන්නෙම වැඩි වෙනවා, අඩුවීමක් නැහැ කියලා කිව්වා. භාගතුන් වහන්සේ ගමන වදාලා, එහෙමනම් දීඝාව මෙසේ හික්මෙන්න, ධම්මිනි මෙසේ හික්මෙන්න, බුද්ධේ අවිචා ප්‍රසාදේන සමන්නාගතෝ භවිස්සාන්, මම බුදුරජාණන් වහන්සේ කෙරේ අචල ප්‍රසාදයෙන් යුක්ත වූ එක් වන්නෙමි. කොහොමද ඒ භාගතුන් වහන්සේ අරහන්තේ සම්මා සම්බුද්ධේ විද්‍යාචරණ සම්පන්නේ සුගතය ලෝක විදුය සත් අනුත්තර පුරිස ධම්ම සාරකේ සත්හාජීව මනුස්සානං බුද්ධේ භගවත්තේ කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙන්නට යුක්ත වූ එක් වන්නට ධර්මයේ හික්මෙන්. ඒ වගේම ධර්මයේ කෙරෙහි ආරිසංගිහා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූ එක් වන්නෙමි කියලා විශේෂ ධර්මයේ හික්මෙන්නේ. ඒ වගේම අරියකාන්ත ශීලයෙන් යුක්ත වන්නේ මේ කියලා ධර්මයේ හික්මෙන්නේ කියලා වදාලා. අරියකාන්ත ශීලයේ කියන එක මතකනේ පැහැදිලි කළේ කොහොමද? බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා කැමති වෙන විදිහේ ශීලයට තමයි අරියකාන්ත ශීලය කියලා කියන්නේ. ඉතින් බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා කැමති වෙන ශීලය කියලා කිව්වේ කොහොම ශීලයක්ද? සිල්පද නොකඩුණු, සිදුරු නොවුණු, සැල්ලම් පළඳු ඇති නොවුණු නිදොස් වූ පිරිසිදු ශීලයටයි. අතින් මොකද ඒ ශීලයෙන් අදහස් කළේ? සෝතාපන්න ආර්යයන් වහන්සේගේ ශීලය. මොකද ඒකට හේතුව ආර්යයන් වහන්සේලා භවාන්තරයේදීවත් මේ ප්‍රාණඝාතයක්, සොරකමක්, කාමයන් හිවර්ධවා හැසිරීමක්, බොරුකීමක්, සුරාපානය කරන්නේ නැහැ. ඒ වයින් අනිවාර්යයෙන්ම සෝවාන් ආර්යයන් වහන්සේ මිදිලා සිටින්නේ. ඉතින් භවාන්තරයේදීවත් ඒ දුෂ්චරිත වලට පත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි මේ අරියකාන්ත ශීලය කියලා කියන්නේ. එවන්ව ශීලයෙන් යුක්ත වන්නේ මේ කියලා ධර්මයේ හික්මෙන මේ හික්මෙන හැටියට භාගතුන් වහන්සේ වදාලා. එතකොට මේ දීඝා උපාසකතුමා කියනවා යානිමානි භන්තේ භගවතා ජත්තාරි සෝතාපට්ඨියංගානි දේශිතානි සංවිඥාන්තේතේ ධම්මාමයි. ඒ කිව්වේ ස්වාමීනි, දැන් ඔය භාගතුන් වහන්සේ කිව්වේ සෝතාපට්ඨියංග හතර ගැනනේ. භාගතුන් වහන්සේ වදාළ සෝතාපට්ඨියංග හතර මේ උපාසකතුමා කියනවා මාතුල විද්‍යමාන වෙනවා. අහංචිතේ අහංචිතේස ධම්මේසු සම්දිස්සාමි. මමත් මේ ධර්ම තුල වාසය කරනවා කියලා යත් මේ සෝතාපට්ඨියංග හතර ගැන සඳහන් කළා. ආතේ ඒගමන භාගීතුන් වහන්සේ වදාළා තස්මාතිහ සංවේගා වූ ඉමේසු චතුසු සෝතාපට්ඨියංගේසු පටිච්චාච විද්‍යා භාගී ධම්මේ උත්තරින් භාවීයාති. යම් කෙනෙක් තුළ මේ සෝතාපට්ඨියංග සම්පූර්ණත්වයට පත් වෙලා තියෙනවා නම් ඊළඟට මොකද කරන්න ඕනේ කියලායි භාගීතුන් වහන්සේ වදාළේ. මේ සෝතාපට්ඨියංග හතර තියෙනවා නම් එහි පිටා මෙන්න මේ කියන විද්‍යා භාගීය ධර්ම ඉස්සරහට වඩන්න කියලා වදාළා. ඉතින් භාගතුන් වහන්සේ එයින් වදාළේ දැන් දීඝා උපාසකතුමා ප්‍රකාශ කර සිටිය කුමක්ද? තමන් මේ සෝතාපට්ඨියංග හතරෙන් යුක්ත වෙන්නේ නැහැ කියන්නේ සෝතාපන්න ආර්යයන් වහන්සේ නම. එනිසා භාගතුන් වහන්සේ වදාළා ඒ සෝතාපට්ඨියංග හතරේ පිටලේ නම් මතුවට වැඩි යේසු ධර්ම දියුණු කරන්නේ කියලා. මොනවද දියුණු කරන්න කියලා කිව්වේ? විද්‍යා භාගීය ධර්ම හයක් තියෙනවා, ඒවා දියුණු කරන්න කියලා කිව්වා. විද්‍යා භාගීය ධර්ම කියන්නේ මොනවද? විද්‍යා භාගීයට විද්‍යා කොටසිකේ. ඒ කියන්නේ විද්‍යා කොටසට අයිතිවල. විද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයනේ. ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයට අයිති වෙන. ඒ කොටසට අයිති වෙන කියන එක තමයි විද්‍යා භාගිය කියලා කියන්නේ. මෙන්න මේ විද්‍යා භාගිය ධර්ම මතුවට වඩන්නේ, ඉදිරියට වඩන්නේ කියලා කියනවා. මොනවද විද්‍යා භාගිය ධර්ම හය කියලා කියන්නේ? භාගතුන් වහන්සේ එක එක වදාලා ඉද සංවේගා වූ සබ්බ සංඛාරයේසු අනිච්ඡානුපාසී විහෙරාහි. දීගා වූ මෙහි ඔබ සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න, දකින්න වාසය කරන්න ඕන. ඒක විද්‍යා භාග්‍ය ධර්ම. يعني චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපකාරී වෙන එක ධර්මතාවක් කුමක්ද? සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න වාසය කිරීම. එතකොට සංස්කාර කියලා කිව්වේ මෙතන සංස්කාර කියලා කියන්නේ හේතුන් නිසා හටගන්නා ධර්ම වලට මෙතන සංස්කාර කියලා කියන්නේ. එතකොට මෙතෙන්ට අයිති වෙනවා මේ සයි භූමික සියලුම සංස්කාර ධර්ම. සයි භූමික කියලා කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර වශයෙන් තියෙන සියලුම නාම ධර්ම, රූප ධර්ම මෙතෙන්ට අයිති. ඒවා අනිත්‍ය වශයෙන් දකින්න කියලා වදාළා. අනිත්‍ය කියලා කියන්නේ ඇතිව වහා නැති වෙන ධර්ම හැටියට දකින්නේ කියලා වදාළා. ඒ වගේම අනිත්‍ය දුක්ඛ සංඤී අනිත්‍ය වූදී දුකයි කියන සංඥාව වඩන්නේ කියලා වදාළා. දුක්ඛේ අනත්ත සංඤී දුක්ඛෝදේ අනාත්මයි කියන සංඥාව වඩන්නේ කියලා වදාලා. කියන්නේ අනිත්‍ය දුක්ඛෝදේ තමන්ගේ වශයෙන්හි පවත්වන්න පුළුවන් දේ නෙමෙයි, ස්වාමීත්වයෙන් පවත්වන්න පුළුවන් දේ නෙමෙයි කියලා ඒ සංඥාවත් වඩන්නේ කියලා වදාලා. එතකොට තුනයි. අනිච්චානුපස්සී, අනිච්චේ දුක්ඛ සංඥේ, දුක්ඛේ අනාත්ම සංඥේ. ඊළඟට පහාන සංඥේ. පහාන සංඥාවත් වඩන්නේ කියලා වදාලා. මොකද්ද පහාන සංඥා කියන්නේ? පහාන සංඥා කියන එක ගිරිමානන්ද සූත්‍රයේ විස්තර කරනවා. මෙහිදී කාම විතරකයක් හෝ විපාද විතරකයක් හෝ විහිංසා විතරකයක් හෝ වෙනත් මොකක් හරි ඕනෑම ලාමක අකුසල විතරකයක් ආවොත් ඒක නුවණින් සලකා, ඒ කියන්නේ ඒවා ආදීනව නුවණින් සලකා දුරු කරමින් වාසය කරන එක තමයි පහාන සංඥා කියලා කියන්නේ. කාම විතරක, විපාද විතරක, විහිංසා විතරක ආදී අකුසල ධර්ම, අකුසල විතරක නුවණින් සලකා දුරු කරමින් වාසය කිරීමට කියනවා පහාන සංඥාවේ කියලා. ඊළඟට පස්වැනි එක තමයි විරාග සංඥා කියලා කියන්නේ. හයවැනි එක නිරෝධ සංඥා. විරාග සංඥා, නිරෝධ සංඥා කියලා කියන්නේ. විරාග සංඥා කියලා කියන්නේ දැන් මේ දීගා උපාසකතුමා සෝතාපන්න ආරියන් වහන්සේ නමක්නේ. ඉතින් එතුමන් වහන්සේ නිර්වාණ ධාතුව සෝවාන් මාර්ගඥානෙන් අද්දුටු කෙනෙක්. ඒ නිසා එතුමන් වහන්සේට පුළුවන් මේ නිර්වාණ ධාතුවේ තියෙන ශාන්ත ප්‍රණීත භාවයේ සලකන්න. ඒ කොහොමද? ඒතං සම්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භෝපදී පටිමිස්සග්ගෝ තණ්හාස්සය විරාගෝ නිබ්බාන. එහෙන් කියන්නේ මේ සියලු සංස්කාර ධර්මයන්ගේ දිනං සබ්බ සංඛාර සමතෝ සම්සිඳීමේ කියන සම්භෝපදී පටිමිස්සග්ගෝ කාමාදී උපදීන් දුරු කිරීමේ කියන තණ්හාස්සය කුෂ්ණාව ඉතිරි නැතෝ ශේ කිරීමෙන් අද්දකින්න ලැබෙන මේ විරාග සංඛ්‍යාතෝ නිර්වාණ ධාතුව ශාන්තයි ප්‍රණීතයි කියලා ඒ නිර්වාණ ධාතුවේ තියෙන ශාන්ත ප්‍රණීත භාවයේ අර විරාග සංඥාව මුල් කරගෙන මේ නුවණින් සලකමින් වාසය කරනවා. ඉතින් නිරෝධ සංඥාවත් ඒ වගේමයි. ඒතං ශාන්තං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හාක්ඛයෝ නිරෝධෝ නිබ්බාන. එංගතනේ විනස තියෙන්නේ අර විරාගයේ මුල් කරගෙන නිර්වාණ ධාතුවේ ශාන්ත ප්‍රණීත භාවයේ සිහි කිරීම විරාග සංඥාව වෙනවා. නිරෝධයේ මුල් කරගෙන නිර්වාණ ධාතුවේ ශාන්ත ප්‍රණීත භාවයේ සිහි කිරීම නිරෝධ සංඥාව වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනාත්ම සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියන ඔය සංඥා හය වඩන්නේ කියලා වදාළා. දැන් මේ සංඥා හයට කියන පොදු නම මොකක්ද? විද්‍යා භාගීය ධර්ම කියන එකයි. නැත්නම් එවන් හිතේ දීගාව සික්කිතබ්බා. හොනන් දීගාව මේ ධර්ම වඩමින් ඉන්න කියලා, මේ ධර්ම වඩන්න ධර්මයේ මෙසේ හික්මෙන්නේ කියලා භාගීතුන් වහන්සේ වදාලා. ඉතින් එහෙම වදාළාම මේ දීඝා උපාසකතුමා කියනවා යේ මේ භන්තේ භගවතාච විද්‍යා භාග්‍ය ධම්මා දේශිතා සංවිඥාන්තේතේ ධම්මමයි. ස්වාමීනි දැන් භාග්‍යතුන් වහන්සේ ඔය කියාපු විද්‍යා භාග්‍ය ධර්ම හයත් මා තුළ විද්‍යමාන වෙනවා කියලා මේ උපාසකතුමා සඳහන් කළා. අහංචතේසු ධම්මේසු සම්දිස්සා. මමත් මේ ධර්ම තුළ පිහිටා වාසය කරනවා. අපිට මේ භාන්තේ ඒවන් හෝ දේවනත් ස්වාමීනි මට මෙන්න මෙහෙම දෙයක් හිතේ තියෙනවා. මොකද්ද? මා හේවායන් ජෝතිකෝ ගහපති මමච්චේන විඝතං ආපජ්ජති. මං කියන ස්වාමීනි මට මේ අපේ පියතුමා මේ ජෝතික ගෘහපතිතුමාට මගේ මරණයෙන් පස්සේ වෙහෙසක් කරදරයක් නොවේවා කියන මෙන්න මේ අදහස හිතේ තියෙනවා. ඒක එතකොට දෙන්නේ මේ වෙනකොට දීගා උපාසකතුමා බොහොම ගිලන් තත්ත්වයෙන් හිටියේ. සමහරවිට මරණාසන්න ලකුණු පහළ වෙලා තියෙන්න ඇති. ඉතින් මේ උපාසකතුමාට ටිකක් හිතට කරදර වෙච්ච කාරණේ වුණේ පියාගෙන තමන්ගේ මරණයේ හදිසියේ සිද්ධ වුණොත් මරණයෙන් පස්සේ පියාගෙන බලන්නේ කවුද කියලා සිතිවිල්ලයි. ඒ ගමන ඒ පියත් නං කියනවා මාතුන් තාත දීඝාව ඒවම් මනසකාසෙ පුතේ දීඝාව ඔබ එහෙම හිතන්නේ යන්නේ පරිංගතුන් තාත දීඝාව යදේව භගවාහ සදේවතං සාදුකම් මාංශිකාරෝ හිමි බුදුරජාණන් වහන්සේ යමක් කියනවාද ඔබ ඒක දිහි කරන්නේ ඔබ මං ගැන හිතන්නේ යන්නේ පා දැන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ යමක්ද වදාලේ ඒක දිහි කරන්නේ කියලා කිය බලන්න ඉතින් මේ පියත් හරි බුද්ධිමත් කෙනෙක් නේ ඉතින් මේ එයාත් මේ විදිහට තමයි උපදේශ දෙන්නේ ඊට පස්සේ මොකද වුනේ භාගතුන් වහන්සේ දෙක ඊට වඩා දෙයක් කියන්න තිබුණේ නැහැ නේ භාගතුන් වහන්සේ මෙන්න මේ අවවාදයෙන් දීඝාව පාසකතුමාට අවවාද කරලා ආසනෙන් නැගිටලා පිටත් වුණා පිටත් වෙලා නොබෝ වෙලාවක් යනකොට මොකද වුනේ අර දීඝාව පාසකතුමා අභාව ප්‍රාප්ත වුණා ඊට පස්සේ බොහෝ භික්ෂුන් වහන්සේලා දීඝා උපාසකතුමා වෙත පැමිණියා. දීඝා උපාසකතුමා වෙත පැමිණිලා වන්දනමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් ගත්ත ඒ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේට මෙසේ පවසා සිටියා. යෝසෝ භාන්තේ දීඝා නාම උපාසකෝ භගවතා සංකිට්ඨේන වාදේනෝ වදිතෝ සෝකාලගතෝ සස්සකාගති කෝවි සම්ප්‍රාය. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ දීඝාව කියන පාසකතුමා දිසා කෙටියෙන් අවවාදයක් කළානේ ධර්මාවවාදයක් කළානේ ඉතින් එතුමා අභව ප්‍රාප්ත වුණා එතුමා මරණින් පස්සේ කොහෙද ගිහින් උපන්නේ කියලා භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළා භාගතුන් වහන්සේ පිළිතුරු දුන්න පාණ්ඩිතෝ භික්ඛවේ දීඝා උපාසකව හොසි මහණෙනි මේ දීඝා උපාසකතුමා බොහොම නුවණැත්තේ පාණ්ඩිතේ පඬිත කියලා කිව්වේ නුවණැත්තෙක් කියන එකයි. පච්චපාදී ධම්මා ධම්මසානු ධම්මං නච මන් ධම්මාදී කරන්නන් විහෙසේසි. එතකොට මේ ධර්මයේ හිමිකාරයෙක් වුණා එතුමා. තථාගතයන් වහන්සේව මේ ධර්මයේ මුල් කරගෙන විහෙසෙව්වේ නැහැ. කියන්නේ භාගතුන් වහන්සේට වැඩිය දීර්ඝ වශයෙන් අවවාද කරන්න දෙයක් තිබුණා. ඒකයි විහෙසෙව්වේ නැහැ කියන්නේ. බොහොම සුළු අවවාදයක් කරන්න තිබුණේ. එතුමා එකෙන් ප්‍රයෝජන ගත්තා. දීඝා භික්ඛු විපාසකෝ පංචාණ්ණං ෝරං භාග්‍යානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති දීඝා මහණෙනි දීඝා උපාසකතුමා ෝරං භාගිය සංයෝජන පහ සහානේ කරලා ඕපපාතිකව පහළ වෙන සුළුව නැවත කාම භවයට පත් නොවන අනාගාමී තත්ත්වයට පත් වෙනාය කියලා සඳහන් කළා මොනවද ෝරං භාගිය සංයෝජනය කියලා කියන්නේ කාම භවයේ කියන්නේ මේ කාම භවයට බැඳ සම්බන්ධ සංයෝජන වලට තමයි ෝරම් භාගිය සංයෝජනය කියලා කියන්නේ. කාම ධාතුවේ තියෙන කාම ධාතුවට බැඳ සම්බන්ධ සංයෝජන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියලා සංයෝජන පහක් තියෙනවා. සංයෝජන කියන්නේ බැඳීම් කියන එකයි. බැඳීම් 10ක් වශයෙන් විග්‍රහ වෙනවා. ධර්ම සංයෝජන හැටියට. එයින් ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන සංයෝජන පහ තියෙන තාක්කල් කෙනෙකුට කාම ධාතුවේ නිදහස් වෙන්න බෑ. එයා කාම ලෝකේ නැවත නැවතත් උපදිනවා. ඔය කියන ෝරම් භාගිය නැත්නම් කාම ධාතුවට බැඳ තබන සංයෝජන සහානීය වෙච්ච කෙනෙක් නැවත කාම ධාතුවේ උපතක් වශයෙන් ප්‍රතිසන්දි ලබන්නේ. ඒකයි ෝරම් භාගිය සංයෝජන කියලා කියන්නේ. ෝරම් භාගිය සංයෝජන පහින වෙච්චාම අනාගාමීය කියලා කිව්වේ ඒකයි. අනාගාමී කියන්නේ නැවත කාම ධාතුවේ උපතක් සඳහා ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ නැහැ කියන එකයි. ඉතින් අනාගාමී වෙච්ච උතුමෙකුට තියෙන්නේ මොනවද කියලා? උද්ධම් භාගීය සංයෝජනයි. උද්ධම් භාගීය කියලා කියන්නේ ඉහළට. يعني රූප ලෝක, අරූප ලෝක වලට බැඳ තබන සංයෝජන වලට තමයි උද්ධම් භාගීය සංයෝජනය කියලා කියන්නේ. එතනක් තියෙනවානේ පහක්. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යාව. ඉතින් එතකොට දැන් මේ දීඝා උපාසකතුමාට මරණ මාර්ගයේ ඉඳලා අර ෝරම් භාගිය සංයෝජන පහම ප්‍රහාණය කරගන්න ලැබුණා. ඉතින් ඒ සඳහා එතුමාට උපකාරී වුණේ මොකද්ද? අර විද්‍යා භාගිය ධර්ම පුරුදු පුහුණු කිරීම. අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියන හය. ඉතින් අන්න ඒක හින්දා ඒක හොඳ අවවාදයක්. ඒ කියන්නේ නම් වලට ලෙඩෙන්ඩට වැටෙන ගෙඩෙන්ඩට වැටෙන කම් අවශ්‍ය නැහැ. නිරන්තරයෙන්ම මේ සංඥාහය පුරුදු පුහුණු කළ යුතුයි. අසින් දැන් මේ අට කතාවේ තියෙන විස්තර කරනවා. දැන් විද්‍යා භාගීය ධර්මහය භාගිතුන් වහන්සේ වඩන්න කියලා කිව්වේ ඒව මාස උපරිචින්නම් මග්ගාන විපස්සනා සහිත. දැන් මෙතුමා සෝතාපන්න වෙලානේ හිටියේ. එතන හිටන් ඉදිරියට දියුණු කළ යුතු මාර්ගත්‍රය කියන්නේ සකදාගාමි අනාගාමි අරහත් කියන ඉදිරි මාර්ග ඵල තුන සඳහා වැඩි යුතු විදර්ශනාව තමයි මේ විද්‍යා භාවිය ධර්ම හයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට එකෙන් පේන්නේ මේ විද්‍යා භාගිය ධර්ම හය වඩනවා නම් පැහැදිලි විදර්ශනා මාර්ගයක්. එතකොට ඉදිරි මාර්ග තුන සඳහා නොවේ යට මාර්ගය කියන්නේ සුවාන් මාර්ගය සඳහා මේ විද්‍යා භාගිය ධර්ම වැඩිම ඒකාන්තයෙන් උපකාරී වෙනවා. ඒක නිසා ඒක නිරන්තරයෙන් වැඩිම විදර්ශනානුවන දිනු කරගන්නට උපකාරී වෙන පිළිවෙලක් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අනිත් කාරණේ තමයි එතකොට දැන් මේ මෙතුමා දීඝා උපාසකතුමා මරණ මංජකේ ඉඳගෙන මේ විද්‍යා භාගීය ධර්ම වැඩුවා පුරුදු පුහුණු කළා. ඒ නිසා මේ ළඩඇඳට වැටිච්චහම මෙන්න මේ කාරණේ මේ උපදේශයේ හොඳට මතක තියාගන්නට ඕන. එතකොට පුළුවන් හැටියෙන් සංස්කාර ධර්ම බෙදා වෙන් කරගෙන නාම ධර්ම රූප ධර්ම බෙදා වෙන් කරගෙන ඒ සියල්ල අනිත්‍ය වශයෙන් වහා ඇතිව නැති යන ධර්මය ඊළඟට ඒ සියල්ල පීඩාකාරී විහෙස කර දුක් වූ ධර්මය ඒවා තමන්ගේ වසඟෙහි පවත්වන්න බැරි අනාත්ම දේ කියලා නුවණින් සලකන. ඉතින් මෙසේ නුවණින් සලකා ඉතින් මේ සංස්කාර ධර්ම මුල් කරගෙන කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ආදී නාම කක්ෂර විතරක ඇති වෙනවා නම් ඒවත් නුවණින් සලකා දුරු කරමින් වාසය කරනවා. එතකොට එහෙම දුරු කරමින් වාසය කරන කෙනෙකුට මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන ආදීනව වැටහීමෙන් සංස්කාර නිරෝධයේ නිර්වාණ ධාතුවේ තියෙන ශාන්ත සැපය සිහි කරන්න පුළුවන්. එතකොට නිර්වාණ ධාතුවේ ශාන්ත සැපය සිහි කරන ශ්‍රාවකයාගේ සිත වඩ වඩාත් ලැබුරු වෙන්නේ සංසාර පැවැත්මෙන් නිදහස් වීම කියන්නේ නිර්වාණ ධාතුව පැත්තට. ඉතින් අන්න ඒක නිසා ඒ උපදේශය ඉතාම වටිනවා. මොකද මේ අසනීප වෙච්ච වෙලාවක ලෙඩ ඇඳට වැටිච්චාම මරණ මංජකයට වැටිච්චාම කලියුත්තේ කියන එක. අනතුරුව සඳහන් වෙනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මුල් කරගත් දේශනාවක් සාරිපුත්ත සූත්‍රයේ නමින්. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවකදී සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ වාසය කළා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සවස් කාලයේදී විවේකයෙන් නැගී හිටලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සමග පිළිසඳර කතා බහේ යෙදුණා. පිළිසඳර කතා බහේ යෙදিলা පැත්තකින් අසුන්ගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට මෙසේ පවසා සිටියා. ආස්මත් සාරිපුත්‍රයන් වහන්සේ කවරනම් ධර්මවලින් යුක්ත වීම නිසාද කෙනෙක් සතර අපායට පත් වෙන්නේ නැත, නියත වශයෙන්ම සම්බෝධිය පිහිටකටගෙන ඉන්න අය කෙනෙක් සෝතාපන්නය කියලා කියන්න සුදුසු වෙන්නේ, භාගතුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් කොහොමද කියා තියෙන්නේ කියලා ඇහුවා. ඒ කියන්නේ යම් කෙනෙක් ගැන කියනවා නම් මේ තැනැත්තා සෝතාපන්නය සතර අපායම වෙන කෙනෙක්ය, නියත වශයෙන්ම නිවන් දකින කෙනෙක්ද කියලා කුමන ධර්මයන්ගෙන් යුක්ත වීම නිසාද භාගතුන් වහන්සේ කෙනෙක් සම්බන්ධයෙන් එහෙම කියන්නේ කියලා ප්‍රශ්න කළා. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේකට පිළිතුරු දුන්නා චතුන්නං හෝ ආවසෝ ධම්මාන සමන්නාගමන හේතු ඒවමයන් ප්‍රජා භගවතා යාකත සෝතාපන්නෝ සෝතාපන්නා අයුපාත ධම්මා නියතා සම්බෝධි පරාය. එන් කිව්වේ ආශ්වතුනි ධර්ම හතරකින් යුක්ත වීම නිසා තමයි භාගතුන් වහන්සේ මේ ප්‍රජා සම්බන්ධයෙන් මේ අය සෝතාපන්නේ සතර අපායේ නොවැටෙන අය නියත වශයෙන්ම නිවන් දකින්න සම්බෝධිය පිහිට කරගෙන ඉන්න අය කියලා ප්‍රකාශ කරන්නේ කරුණු හතරකින් යුක්ත වීම නිසායි. මොනවාද ඒ කරුණු හතර, මොනවාද ඒ ධර්ම හතර කියලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ සෝතාපට්ටි අංග හතර ගැන සඳහන් කළා. මොනවාද සෝතාපට්ටි අංග හතර කියන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ධර්මයේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ආරි සංඝ රත්නයේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය හා අරියකන්ත සීලය ඔන්නෝ හතර. මෙන්න මේ ධර්ම හතරෙන් යුක්ත වීම නිසායි බුදුරජාණන් වහන්සේ ලෝකයා ගැන ප්‍රජාව ගැන සඳහන් කරන්නේ මේ ධර්ම හතරෙන් යුක්ත වෙන අය සෝතාපන්නය. සතර ආපාය නොවැටෙන සුළු අය නියත වශයෙන්ම සම්බෝධිය පිහිට කොට ඇති අය කියලා. ඉතින් මෙතන සම්බෝධිය පිහිට කොට ඇති අය කියලා කියනවා. ඉතුරු මාර්ග ඵල තුන පිහිට කරගෙන ඉන්න. එතකොට සෝතාපන්න වූ කෙනෙක් කොහොම නමුත් ඉතිරි මාර්ග ඵල තුන අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලබා ගන්නවා. ආන්නයි සම්බෝධිය පිහිට කොට ඇති ඉන්නයි කියලා කියනවා. ඊළඟට නැවතත් සඳහන් වෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුල් කරගත්ත දේශනාව. භාග්‍යවතුන් වහන්සේ වෙත සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැමිණලා භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් ගත්ත සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් විමසා වදාළා. මොකද්ද ප්‍රශ්නය? සෝතාපට්ටිංගං සෝතාපට්ටිංගං තේ දං සාරිපුත්ත උච්චති කතමන්නකෝ සාරිපුත්ත සෝතාපට්ටිංගං. සාරිපුත්ත මේ සෝතාපට්ටිංග සෝතාපට්ටිංග කියලා කියනවා. මේ සෝතාපට්ටිංග කියලා කියන්නේ මොනවටද? කවර ධර්මයන්ටද කියලා ප්‍රශ්න කළා. යන්නේ සඳහා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. සත්පුරුෂ සංශයෝ හෝති භන්තේ සෝතාපට්ටිංගං. සද්ධාම්ම ශ්‍රවණං සෝතාපට්ඨියංගං යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ඨියංගං ධම්මානුධම්ම පටිපස්සී සෝතාපට්ඨියංගං. මෙතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝතාපට්ඨියංග ගැන විමසුවාම පිළිතුරු දුන්නේ කොහොමද? සත්පුරුෂයසුර සෝතාපට්ඨියංගය, සද්ධර්ම ශ්‍රවණේ සෝතාපට්ඨියංගය, යෝනිසෝ මනසිකාරේ සෝතාපට්ඨියංගය, ධර්මානුධර්ම ප්‍රතිපදාව සෝතාපට්ඨියංගයක්. මෙන්න මේවා සෝතාපට්ඨියංගයි කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ පිළිතුර බාරගත් සාදු සාදු සාරිපුත්‍ර සත්පුරිස සංසේවෝ හි සාරිපුත්‍ර සෝතාපට්ඨියංගං සද්ධම්මස්සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම කටිපස්සී සෝතාපට්ඨියංගං කියලා සත්පුරුෂයසුර සද්ධර්මස්සවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන මේවා සෝතාපට්ඨියංග හැටියට භාගතුන් වහන්සේ තනමත කළා. එතකොට දැන් පේනවා එහෙමනම් මේ සෝතාපට්ඨියංග කිව්වහම බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ධර්මරත්නය කෙරෙහි, ආරි සංඝ රත්නය කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ඒ වගේම අරිය කන්ත සීලය කියන මේ හතර, සත්පුරුෂයසුර සද්ධර්මස්සවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුධම්ම ප්‍රතිපදාව කියන මේ හතරත් ගන්නවා. එහෙමනම් ධර්ම කොටස දෙකක් එකම නමින් හැඳින්වෙනවා. ඒක ගැන අටකතාවේ විස්තර කරනවා. සෝතාපට්ඨියංගාන්ති සෝතාපට්ඨිය කුබ්බභාග පටිලාභංගං. අතට සෝතාපන්න වීම සඳහා පූර්ව භාග වාසයෙන් උපකාරී වෙන ධර්ම සෝතාපට්ඨියංග හැටියට හඳුන්වන්න පුළුවන්. සත්පුරුෂයසුර සද්ධර්මස්සවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ හතර සෝවාන් වීම සඳහා පූර්ව භාග වාසයෙන් සෝවාන් වෙන්න ඉස්සෙල්ලා ඒ සඳහා මූලික වශයෙන් අවශ්‍ය වෙන කාරණා. ඒවට සෝතාපට්ඨියංග කියන්න පුළුවන්. බුද්ධේ අවිච්ඡා ප්‍රසාද ආදීව පන පටිලද්ද ගුණා සෝතාපන්නස්ස අංගනා නාම. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ධර්ම රත්නේ, ආරි සංඝ රත්නේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, අරියකාන්ත සීලය කියන මේ අංග හතර සෝතාපට්ඨියංග නාමයෙන් හැඳින්වෙන්නේ කුමන කාරණයක් නිසාද? ඒවා සෝතාපන්න ආර්යයන් වහන්සේගේ ගුණ නිසා ඒවට සෝතාපට්ඨියංග කියලා කියනවා. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න අචල ප්‍රසාදය ආදී ඒ අංග හතර සෝතාපට්ඨියංග කියන්නේ සෝතාපන්න ආර්යයන් වහන්සේගේ ගුණ බැවි. හරි. ඒ නිසා ඒවා සෝතාපට්ඨියංගයි. ඊළඟට සත්පුරුෂයසුර ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපදාව, ඒවට සෝතාපට්ඨියංග කියලා කියන්නේ සෝවාන් වෙන්න ඒවා උපකාර වන නිසා අවශ්‍ය වෙන නිසා මේ දෙපැත්ත. තේවපන සෝතාපට්ඨියංගං ත්‍යාගත සත්‍රායන් දින්නම්පි වචනස්සු. මේක තමයි මේ මේ ධර්ම කොටස දෙකේ සාමාන්‍ය අදහස වචනාර්ථය. ළඟට කියනවා සත්පුරුෂේ සංසේවන්තෝ භජතෝ පරිපාසන්තෝ ධම්මං සුනන්තෝ යෝනිසෝ මනසිකරන්තෝ ධම්මානුධම්මං උපභාග පටිපදම් පටිපද්‍යන්තෝ සෝතාපට්ඨිං පටිලබති. සප්පුරිස සංසේවාදය සෝතාපට්ටි අත්ථායංගං සෝතාපට්ටි අංගං දැන් මේ කියුවේ සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර ප්‍රතිපදාව මුලට අවශ්‍යයි සෝවාන් වීම සඳහා අන්න ඒක නිසා ඒවට සෝතාපට්ටි අංගය කියලා කියනවා දැන් උදාහරණයක් ඇටියෙන බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගත්තාම මේ බුදු ශාසනයේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවන්තම භික්ෂුන් වහන්සේ ශ්‍රද්ධාවන්තම ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාවන්තම ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාවන්තම භික්ෂුන් වහන්සේ ඉතින් එතුමන් වහන්සේට වුණත් මේ කියන අංග අවශ්‍ය වුණා සෝතාපට්ටි ඵලයට පත්වීම සඳහා බුදුරජාණන් වහන්සේට පමණයි සම්බුද්ධඥානෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකි වෙන්නේ එතකොට ශ්‍රාවකයෝ සෑම දිනාතම සතරපද ගාථාවක් ඇසිය යුතු වෙනවා. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සාරිපුත්ත පරිත්‍රාජකතුමා වින්න කාලේ අසජී මහරහතන් වහන්සේව දැකලා කල්පනා කළානේ මෙතුමන් වහන්සේ නම් මම හොයන විදිහේ විමුක්තිය ලබාගත් කෙනෙක් වෙන්න ඕන. මෙතුමන් වහන්සේගේ මේ ස්වරූපය බොහොම ශාන්තයි පහදින සුළුයි. ඒ නිසා මෙතුමන් වහන්සේ නම් විමුක්තිය ලබාගත් කෙනෙක් වෙන්න ඕනේ කියලා අසජී ස්වාමීන් වහන්සේ පසුපසින් ගිහිල්ලා අසජී ස්වාමීන් වහන්සේ දාහන වන්දල ඉවරනන් පස්සේ ඇහුවානේ තුමු වහන්සේගේ ඉන්දියන් බොහොම ප්‍රසන්නයි. ඒ වගේම සිරුරේ පැහැයත් පහදින සුළුයි. ඉන්ද්‍රියන් ශාන්තයි. තුමු වහන්සේ කවර විදිහේ ශාස්ත්‍රීය වහන්සේ නමක් අසුරු කරන කෙනෙක්ද කවර විදිහේ ධර්මයක් මේ ශාස්ත්‍රීය වහන්සේ දේශනා කරන්නේ කියලා ඇහුවාම අනතුරු අසජී ස්වාමීන් වහන්සේ කෙටියෙන් වදාළනේ මේ ධම්මා හේතු ප්‍රබවා තේ සං හේතුන් තථාගතෝ ආහයනාදි වශයෙන් සතරපද ගාථාවක්. ඒ සතරපද ගාථාවෙන් ගාථා පද දෙකක් අහනකොට සාරිපුත්ත පරිබ්‍රාජකතුමා සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඉතින් අන්න එතනක් තියෙනවානේ සත්පුරුෂ ඇසුර ලැබුණා. කවුද අසජී මහරහතන් වහන්සේ ඇසුරු කරන්න ලැබුණා. ඊළඟට සද්ධර්මස්සවනේ සතරපද ගාථාව අහන්න ලැබුණා. යෝනිසෝ මනසිකාරයක් තිබුණා. කියන්නේ මේක නුවණින් සැලකීමේ යෙදුණා. අර සතරපද ගාථාව අහනකොටම මේ ගාථාවේ මුල් දෙපදයේ නුවණින් සැලකීම තුළින් ධර්මානුධර්ම ප්‍රතිපදාවත් සම්පූර්ණ වුණා. ඒ ශ්‍රේණියට සීල සමාධි ප්‍රඥා වැඩිම සිද්ධ වුණා. අන්න ඒ තුළින් තමයි එතුමන් වහන්සේ සෝතාපට්ටි ඵලයට පත් වුණේ. ඒ සෝතාපට්ටි ඵලයට පත් වුණයින් පස්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තුළ ඉතුරු අංග හතර සම්පූර්ණව තියෙනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ධර්ම රත්නයේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ආරි සංඝ රත්නයේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය සහ අරියකන්ත සීලය කියන මේ හතර සම්පූර්ණව තියෙනවා. ඉතින් අන්න ඒකයි මේ ධර්ම කොටස දෙකේ තියෙන වෙනස. ඊළඟට සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා සෝතෝ සෝතෝ කියේ සකිදං සාරිපුත්ත උච්චති පතමෝන කොහෝ සාරිපුත්ත සෝතෝ ස්වාමීනි සෝතේ සෝතේ සාරිපුත්ත සෝතේ සෝතේ කියලා කියනවා උඹකටද මේ සෝතේ කියන්නේ කියලා ප්‍රශ්න කර සිටියා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා අය මේෙහි භන්තේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ සෝතෝ ස්වාමීනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට තමයි සෝතය කියලා කියන්නේ. මෙතන මේ සෝතේ කියලා කියන්නේ සැරදිය පහරටයි. එතකොට මේ සැඩදිය පහර සැඩදිය පහරේ කියලා කියන මොකටද මේ සැඩදිය පහර කියන්නේ කියලා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා ස්වාමීනි මේ ධර්මයේ මේ බුද්ධ ශාසනයේ සැඩදිය පහර නැත්නම් සෝත කියන නමෙන් හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංගාටක තමයි සෝතය කියලා කියන්නේ කියලා පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේට මේ පිළිතුර සාදුකාරදී බාරගත්තා. සාදු සාදු සාරිපුත්ත අය මේ මෙහි සාරිපුත්ත ආර්ය වාඨාංගිකෝ මග්ගෝ සෝතෝ බොහොම හොඳයි සාරිපුත්ත, බොහොම හොඳයි සාරිපුත්ත, මේ අංගාටින් යුක්ත ආරි මාර්ගය තමයි මේ සෝතය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංගාකට කියනවා සෝතය කියලා. අන්න ඒක මතක තබා ගත යුතු කාරණයක්. මොකද දැන් මේක සමහර කෙනෙක් වරදවා අර්ථ දක්වන අවස්ථාව සපතහන් ලැබෙනවා. කනටත් කියනවා පාලියෙන් සෝත කියලා. වැඩදිය පහරටත් පාලියෙන් කියනවා සෝත කියලා. මේ පහුගිය කාලේ ගිහි දේශකයේ සිටිය එයා ඒක අනිත් පැත්තට අරගෙන. ඒ කියන්නේ දැන් මෙතන හැඩදිය පහරටයි සෝත කියලා කියන්නේ හැඩදිය පහර කියන අර්ථයෙන් තමයි මෙතන සෝත කියන වචනේ බුදුරජාණන් වහන්සේ භාවිත කළේ. ඒ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේට මේ හැඩදිය පහරයි කියන කියන්නේ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැඩදිය පහර කියලා කියන්නේ. ඉනි සිදුරින්ද? ඔවන් මේක තව ටිකක් විස්තර කරලා කියන්න මම මේක තමයි එන්න ඕන. අන්න හරියට. කොහාට දැන් ඉදිරියට? අන්න හරියටම හරි. වේගයෙන් ගලා බහින සැඩිය පහරකට කෙනෙක් වැටුනොත් එහෙම එයාව ආයෙ ගොඩ ගන්න බෑ. ඒ මනුස්සයා ගහගෙනම යනවා පල්ලෙහාට. පහරට දෙතේ සාමාන්‍ය සැඩිය පහරකට වැටුනොත් ඒ මනුස්සයාව මූදෙන් තමයි හොයාගන්නේ. ආන්න ඒ වගේ මේ බුද්ධ ශාසනයේහි ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති සැඩිය පහරට කෙනෙක් නියම වශයෙන් පත් වුණොත් එයාව ආයෙත් අල්ලන්න හම්බ වෙන්නේ එයා නිර්වාණ සාගරයටම පත් වෙනවා. ඕන්නෝක නිසා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේට සැඩිය පහර කියලා කියන්නේ. සෝතය කියන්නේ ඒකයි. ඉතින් මේ සෝවාන් වුණා කියලා කියන්නේ මොකක්ද? මේ සැඩිය පහරට වැටෙනවා කියන එක. තේරුණාද? නිවන බලා යන සැඩිය පහරට වැටෙනවා කියන එක තමයි සෝවාන් වුණා කියලා කියන්නේ. තේරෙන්නේ? ඉතින් ඒක තමයි ඒකේ අර්ථය. දැන් ඕක ඔය අපට අමුතු වචනයක් කියලා තියෙන්නේ මේ මාගදී වචනේ සිංහලට නොතේරෙන කම නිසානේ. ඉතින් ඕක මාගදී වැසියෙකුට කිව්වොත් මාගදී භාෂාව දන්න කෙනෙකුට කිව්වොත් එයාට තේරෙන්නේ මේ මනුස්සයා ගඟට වැටුණා කියන්නේ. ඒ වගේ ගඟට වැටුණා කියන්නේ මොකද? නිර්වාණ ගාමී ප්‍රතිපදාවට පත් වුණා කියන එක. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් නැමැති ගංගාව ගලා බහින්නේ නිර්වාණ සාගරයේ බල. ඔන්න ඕකයි ඔක්ක අර්ථය. එතින් මේ බහුමිය කාලේ මේ දකුණු පළා අධිහිටක ශ්‍රාවක කෙනෙක් මේ අර්ථය ඔය ආකාරයෙන් ගන්නකෝ එයා ගත්තා ඒක කනටක් කියනවා පාලේ සෝත කියලා. එයා ගත්තා ඒ පැත්තේ. සෝතාපන්න කිව්වහම කනට බණ ආවොත් එයා සෝවාන් කියලා. හැබැයි එයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බණ කනට එීම ගැන නෙමෙයි. එයා කියන බණ කවුරු හරි ඇහුවොත් එයා සෝවාන් වෙනවා. තේරුණා? ඉතින් අන්න අර්ථේ වරද්දා ගත්තාම වෙන හානි. තියාය නැන් කියන භාවනා කරන්න ඕන මොනෙලෙක එයා කියන බණ ඇහුවාම බණ කනට බණ ආවා නම් සෝවාන් කියලා කියන්නේ. ඒක නිසා තමයි අපි අර පුරාණ අර්ථ වාචනා මාර්ගය දැනගත්තේ. ඉතින් භාගිතුන් වහන්සේ මේ පැහැදිලිව කියනවා මේ මෙතන මේ සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. එතකොට කෙනෙක් සෝතාපන්න කියලා කියන්නේ කනට බණ ආවා කියන එක නෙමෙයි. එයා නියම වශයෙන්ම ආර්ය ශ්‍රාවකයෙක් ලෙස ආර්ය අෂ්ටාංග මාර්ගයට පත් වුණා කියන එකයි. අන්න ඒක තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඊළඟට පතමෝනකෝ සාරිපුත්ත සෝතාපන්න ඊළඟට ආව දසෝතා සෝත කියන එක නැහුවේ සෝතාපන්න කියන්නේ මොකක්ද? නැත්නම් සෝතාපන්න කියන්නේ කවුද කියලා අහුවා. භාගතුන් වහන්සේට පිළිතුරු දෙනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ යෝනි භාන්ති මිනාරියේ නාත්තංගි කියන මාර්ගයෙන් සමන්නාගතෝ අයං වූ සෝතාපන්න. අර කලින් කියපු එකයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යමෙක් සිත් වෙනවද අන්න එයාට තමයි සෝතාපන්න කියන්නේ. ස්වායං ආයස්මා එවං නාම එවං ගොත්තු තියා අහවල් නම් ඇතිගෙන ආය අහවල් ගෝත්‍රයෙන් යුක්ත වෙන ආය කියලා කිව්ව නම ගමනක් කියන්න පුළුවන් කියලා තේරෙනවා. භාගතුන් වහන්සේ මේ පිළිතුරක් සාධුකාර දී පිළිගත්තා. සාධු සාරිපුත්ත යෝනි සාරිපුත්ත විනාරියේ නත්ථංගිකේන මග්ගේන සමන්නාගතෝ අයං උච්චති සෝතාපන්නෝ ස්වායං ආයස්මා එවං නාම එවං ගොත්තු. බොහොම හොඳයි සාරිපුත්ත, බොහොම හොඳයි සාරිපුත්ත. යම්කිසි කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිෂ්ඨ වෙනවාද අනේ යාට තමයි සෝතාපන්නය කියලා කියන්නේ. ඉතින් යා හවල් නම් ඇති කෙනා, යා හවල් ගෝත්‍රයෙන් යුක්ත කෙනා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට දැන් මේකෙන් පේනවා මේ සෝවාන් වෙච්ච කෙනා තමයි නියම වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතකොටයි දැන් මේ අය ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙලා නැද්ද? ඔව්ද? මේක වෙනස මෙන්න මේකයි. ලෝකෝත්තර මාර්ග සිත් හතරේ පමණයි. කියන්නේ සෝතාපන්න මාර්ග සිත්තේ, සකදාගාමි මාර්ග සිත්තේ, අනාගාමි මාර්ග සිත්තේ, අරහත් මාර්ග සිත්තේ කියන ලෝකෝත්තර මාර්ග සිත් හතරේ පමණයි මාර්ගාංග අත පෙරපසු නොවි එකවරයේදී. තේරුණා. ලෞකික කුසල් සිත් හැම එකම මාර්ගාංගාට එකවරයේදී නැහැ. ඔන්නෝකයි වෙන. තේරුණා. එතකොට කෙනෙක් තාම සෝතාපන්න වෙලා නැත්නම් ඉතින් යා දාන් දෙනවා වෙන්න පුළුවන්, කිල් රකින්නවා වෙන්න පුළුවන්, සමති දර්ශනා වඩනවා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ලෞකික කුසල් සිත් ගැන එකයි වැටෙන්නේ. ඒ ලෞකික කුසල් සිත් වල ආරි මාර්ගයේ අංග 8 මේකවර යෙදෙන්නේ නැහැ. අපි හිතමු සීලේ පිහිටනවායි කියලා. හරිද? පානාති පාසාවේ රමණී අදින්නා දානාවේ රමණී සීලේ පිහිටනකොට ඇති වෙන්නේ සම්මාකා වාචා සම්මා සම්මන්ත කියන අංග දෙක. ඊළඟට ආජීවයේ පිරිසිදු කර ගන්නවා නම් සම්මා ආජීව කියන අංගයක් ඇති වෙනවා. එතකොට ඒ වෙලාවේදී සීලේ පිහිටනකොට ඇති වෙන්නේ ඔන්න ඔය අංග දෙක. ඊළඟට භාවනා කරනවා නම් සම්මාදී දර්ශනා වඩනවා කියන්නේ එතකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වායා සම්මා වායාම සම්මාතක සම්මා සමාධි කියන අංග පහ ඇති වෙනවා. දර්ශනා වඩන වෙලාවට සීලේ පිහිටන කතාවක් එතන යෙදෙන්නේ නැහැනේ. සීලේ පිහිටාන සිටින්නේ. සීලේ පිහිටන වෙලාවට තමයි ලෞකික සංසිද්ධතර සම්මා වාක්‍ය සම්මා සම්බන්ධ සම්මා ආජීවක නැති වෙන්නේ. සීලේ පිහිටා අපි හිතමුකෝ විදර්ශනා වඩනවා නම් අන්න එතකොට සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අනෙක් අංග පහ තියෙනවා. එතකොට එකවර අංග 8ම යෙදෙන්නේ නැහැ. මාර්ගයෙන් තමයි යෙදෙන්නේ. ඒ කුසල් සිත් අනුව යෙදෙන ප්‍රමාණය අනුව තමයි යෙදෙන්නේ. නමුත් ලෝකෝත්තර මාර්ග සිත්වලදී මාර්ගාංග 8ම යෙදෙනවා. හැබැයි ඒකත් ප්‍රථම ධ්‍යාන සිත්වලදී තමයි. ඊළඟ සමහර සිත්වලදී වෙනස් වෙන කරුත් තියෙනවා. ඒකෙ හින්දාර මේ සමස්තයක් වශයෙන් අරගෙන මාර්ගාංග 8 මේ දෙන්නේ මාර්ග සිත්වල නිසා සෝතාපන්න ආර්යයන් වහන්සේ තමයි නියම වශයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ලෝකෝත්තර වශයෙන් පස්සේ තුමන් වහන්සේ හැටියට සලකන්නේ. පූර්ව භාග ප්‍රතිපදාවේදී යම් යම් ආකාර වලින් මාර්ගාංග වැඩුණත් මේ ඒක පූර්ව භාග ප්‍රතිපදාවයි ලෞකික අවස්ථාවයි. එතකොට දැන් කෙනෙක් ඕකට තර්ක කරන්න පුළුවන් වාද කරන්න පුළුවන් මේ එහෙම එකක් කොහමද දැන් කෙනෙක් විසරණේ පිහිටා සිල්වත් දැහැමි ජීවිතයක් ගත කරනවා නම් එතන ඉඳන්ම යාසී සෝවාන් වෙන නේද කටයුතු කරගෙන යන්නේ ඒ ආර්ය ශ්‍රාන්ත මාර්ගය නේදයි කියලා. ඒක ගැන මධ්‍යම නිකාය අට කතාවේ දීර්ඝ විස්තරයක් දක්වනවා. ඒක තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකාන්ත කුසල්ද අකුසල්ද? ඒකාන්ත කුසල්ද අකුසල්ද? ආ ඒකාන්ත කුසල්. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ඉන්නවා නම් එයාට අකුසල් සිත් පහළ විය හැකියි. කුසල් සිත් පහළ විය හැකියි. දැන් බැරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල ඉන්නවා නම් අකුසල් සිත් පහළ විය හැකියිද බැරිද? ඈ පහළ වෙන්නේ නැහැ. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකාන්ත කුසල් නිසා. හොඳයි දැන් මේ අෂ්ටාංග යම් යම් අවස්ථාවල් වල අකුසල් සිත් පහළ වෙන්නේ නැද්ද? ආ එතකොට තේරුම් ගන්න එහෙනම් මේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ලෝකෝත්තර මාර්ගය නෙමෙයි කියන්නේ. ඒක පූර්ව භාග ප්‍රතිපදාව. දැන් දෙකේ වෙනස තේරුණා. හැම වෙලේම ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ඉන්නවා නම් කිසිම විදිහකින් අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් එතකොට ඒ නිසා පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ සෝවාන් මාර්ගය නෙවෙයි. ඒක සෝවාන් වෙන්නේ ඉස්සෙල්ලා කරන වැඩ කොටසයි. ඒකෙන් හින්දා තමයි කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ. ඉතින් කෙනෙක් පූර්ව භාග ප්‍රතිපදාවේ වාසයේ තිසරණයේ හිිතා සිල්වත්ව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදිහේ ලෞකික කුසල් වල වරින් වර යෙදෙන්න පුළුවන්. එතකොට ඒ වරින් වර යෙදෙන අවස්ථාවලදී විතරයි හැම ශ්‍රාවකයාගේ සිතේ අකුසල් බලම පවත්තා නැස්ති. ඒ ශ්‍රාවකයා එතකොට තදාංග වශයෙන් හරි විස්කම්බන වශයෙන් හරි අකුසල් මැඩගෙන සීල සමාධි ප්‍රඥා වඩන. සීල සමාධි ප්‍රඥා වඩනකොට ඒ යෙදෙන අංග අනුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් යම් ප්‍රමාණ වඩන. නමුත් ඒ තාකල් එක ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ නොවේ. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක චිත්තක්ෂණයකටයි ලැබෙන්නේ. ඒ චිත්තක්ෂණය ඒක සම්පූර්ණයෙන්ම අංග 8ම සුපරිසුද්ධ වාසයේම ඒකාන්ත කුසලම. ආන්නේකයි දෙකේ වෙනස. එතකොට ඒ සෝවාන් මාර්ග චිත්තක්ෂණය ලබන ආර්යයන් වහන්සේව තමයි ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියන නම් දෙකෙන් හඳුන්වන්නේ. යම්කිසි කෙනෙක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය මුල් කරගෙන සෝවාන් මාර්ගයටපත් වුණා නම් ඒ ශ්‍රේණියේදී ආර්යයන් වහන්සේව හඳුන්වනවා ශ්‍රද්ධානුසාරී කියලා. යම්කිසි කෙනෙක් ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන සෝවාන් මාර්ගයටපත් වුණා නම් ඒ පත් වෙන මොහොතේ මාර්ගස්ථාරියන් වහන්සේට කියනවා ධම්මානුසාරී කියලා. අතින් ඔන්න දැන් සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් තුල තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයේ තියෙනයි කියලා කිව්වනේ. ඊළඟට යා සතර ආපායන නිදිලයි කියලා කිව්වනේ. අතින් මේ ඒ ශ්‍රද්ධාව කියන්නේ කොහොමද තේරුම් ගන්න? දැන් ඒකෙදී අපට දකින්න පුළුවන් දේශනාවක් තියෙනවා. සීහසේනාපති කියන උපාසකතුමා වෙල බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා දානානිසංස පිළිබඳ කියා දෙන්නේ කියලා. ඉතින් එතුමා සඳහන් වෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකු හැටියට. අතින් මේ එතුමාට බුදුරජාණන් වහන්සේ දානානිසංස පැහැදිලි කරලා පස්සේ ඥානසංසය හැටියට වදාලා දන් දෙන සත්පුරුෂයා මරණයන් මැත්තේ සුගතිගාමි වෙනවා කියලා. ඉතින් කරුණු පහක් සඳහන් කළේ මුල් කරුණු හතර එතුමාට ධිට ධම්මිකව ලැබෙන ආනිසංස ගැනයි සඳහන් කළේ. ඒ කියන්නේ සන්තෝ දන් දෙන ශ්‍රාවකයා බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඊළඟට දන් දෙන ශ්‍රාවකයාට සත්පුරුෂයන්ව ඇසුරු කරන්න ලැබෙනවා. ඊළඟට දන් දෙන ශ්‍රාවකයා පිළිබඳ ගුණරාවේ දීපිරාවේ ඇති වෙනවා. ඊළඟට දන් දෙන ශ්‍රාවකයා තව දුරටත් ඉතින් දියුණු කරගatiදී දීපින් වතුන් හැටියට ආරක්ෂා කරගatiදී පංචිල් ආදී අවශේෂ කුසල ධර්මයන්හි යෙදෙනවා. ඊළඟට දන් දෙන ශ්‍රාවකයා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ කරුණු පහක් කරනවා. ඉතින් මේ වාසුතුමා කියා හිටිය ස්වාමීන් වහන්සේ මුලින් කියාපු හතර නම් මට මේ ජීවිතේ අත්දකින්න ලැබෙනවා. අමත් දාන් දෙනවා මටත් ඔය කියන කර්ම හතර අත්දකින්න ලැබෙනවා. ආනිසංස අත්දකින්න ලැබෙනවා. හැබැයි ඔය පස්වෙනිවට කියාපු ආනිසංසය නම් මම මේ බුදුරජාණන් වහන්සේ කියන හිඳ තමයි කිව්ව පිළිගන්නේ. මොකද එයා අපිට සුගතිගාමි වෙනවායි කියන අත්දකින්න ක්‍රමයක් නැහැනේ. මුලින් කියාපු කාරණා එයාට අත්දකින්න පුළුවන්. දුක්ඛ ධර්ම ආනිසංස. පස්වෙනියට කියාපු එක මේ බුදුරජාණන් වහන්සේ කියන නිසා තමයි අත්දකින්න කියලා එයා අදහා ගන්න විශ්වාස කරන්නේ කියලා සඳහන් කළා. මේ රෝගී සමහල්ලාට අර අංග පහක් හෝ නැත්නම් අංග හයක් සම්බන්ධයෙන් වදාළ දේශනාව වෙන්න පුළුවන්. කොහොම හරි ඔය සුගතියේ පිළිබඳ ආනිසංශ කිව්වහම සුගතිගාමී වීම ආනිසංශය ගැන කිව්වහම එතුමා කිව්වේ ඔන්න ඔය කතාව. බුදුරජාණන් වහන්සේ කියන නිසා මම මේක අදහා ගන්නවායි කියලා. ඉතින් භාගතුන් වහන්සේ ගමන වදාලා මේ සීහ ඒක එසේම අදහා ගන්නද දන් දෙන ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙනවා කියලා. එහෙනම් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් එයා ඒකේ හැටි අදහා ගන්න. අතින් නමුත් පෘථග්ජන පුද්ගලයා ගත්තොත් එහෙම ඒ ලක්ෂණය වෙනස්ව දකින්න ලැබෙනවා. දැන් අන්න ඒක නිසා තමයි සමහර කෙනෙක් කියන්නේ සතර අපායන් එකක් වෙන නිරය ගැන කිව්වහම සමහර කෙනෙකුට නිවේදීෙන් නිරෝහෙද නිවේ ගැන දැක ගන්න නොලැබෙන නිසා ඒකත් ඉතින් ওই මනුෂ්‍ය ලෝකයේ දුක් විඳින ජනතාව වෙන්න පුළුවන් නේද කියලා සමහරු එහෙම ගන්නවානේ. ඔය අපායත් දෙවලුවක් කියන්නේ මේ මනුෂ්‍ය ලෝකෙමයි කියලා. ඉතින් දැන් සමහර කෙනෙක් කියන අපි ඉතින් හොඳට තුරුවන් අදහනවා කර්ම කර්මඵල විශ්වාස කරනවා. උනාට මේ මම දිව්‍ය ලෝකේ අපායත් තියෙන්නේ මේ මනුෂ්‍ය ලෝකෙමයි කියලා. තේරෙනවද? ඒකට ඒකෙන් තේන්නේ යාට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාවේ අඩුකමයි. අපිට එහෙම ලිපියක් දකින්න ලැබුණා බුදුසසුන පුරාපතේ පළතරාක ලිපිය. අතින් ඒ ලේඛකයා නිතර ඔය බෞද්ධ ලිපි ලියන ලේඛකයෙක්. ඉතින් ඒ ලේඛකයා පැහැදිලිවම ඉඳන් කියනවා නිරේ තියෙන මේ මනුෂ්‍ය ලෝකෙමයි කියලා. හරි. ඉතින් එයා මේ නිරේ කියන එක තෝරන්නේ දැන් නිරේට මේ සිංහලෙන් කියන නරකය කියලා. තේරෙනවද? ඒක පාලි වචනයක් නෙවෙයි. සිංහලට කියන එකක් නරකය කියන්නේ. දැන් එයා ඒක දෙකට කරලා තෝරන්නේ නර කය. දැන් අපිට නර කය කියුවහම මිනිස් කයම තමයි බලනකොට එයා කියන හැටියට නිරය කියලා කියන්නේ. එහෙනම් එයා කියනවා මේ කාලාම සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේ පොතේ තිබුණත් පිළිගන්න එපා කියලානේ, Tamanthama අත්දකින්න පුළුවන් නම් පිළිගන්නේ කියලානේ. ඉතින් යගෙන එහෙම මට මේක පිළිගන්න බැරියි කියලා. එතකොට ඒ කියන්නේ මොකක්ද යාගේ ලක්ෂණය? අශ්‍රද්ධාව කියන එක. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දේ කියන කියා විශ්වාස කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ද නිසා ලෝකයාට, මේ බුදුන් ලෝකයාට අවබෝධ කරගන්න බැරි නිසා දේවල් බුදුරජාණන් වහන්සේ සම්බුදුණුවනේ අවබෝධ කරගන්න. ඉතින් නැත්නම් මොකද්ද මේක? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සම්බුද්ධ ඥානයේ බුදුන් කෙනාගේ තියෙන සාමාන්‍ය දැනීමෙත් එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය බුදුන් ලෝකයක් දකින්නවා වගේ මේ ලෝකෙ විතර දකින්න කෙනෙක් වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ විශේෂත්වයේ තියෙන්නේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මේ ලෝකයේ දකින්න නොලැබෙන අනෙක් ලෝක ගැන පවා භාග්‍යවතුන් වහන්සේ බුදුනුවණින් දැක්කේ එකයි. ඉතින් එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ඒ කියන සම්බුදුනුවණක් සාමාන්‍ය බුදුන් කෙනෙකුගේ තියෙන සාමාන්‍ය වැටහීමක් දෙක කියන්නේ ආසයි පොළොවයි තරම්වත් සතදන්න බැරි තරම් දුරස්ත අවස්ථා දෙකක්. ඉතින් ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ සම්බුදුන වහන්සේ අවබෝධ කරගත්ත සෑම දෙයක්ම බුදුන් කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙ නෙමෙයි. එතකොට බුදුන් කෙනා කල්පනා කරන්න ගියොත් එහෙම බුදුරජාණන් වහන්සේ කියාවේ නම් අපටත් අත්දකින්න තියෙන දෙයක් කිව්වොත් එහෙම ඒක අතිධාරණයක්. තමන්ගේ ප්‍රමාණය නොසලක ඉක්මවා සිටීමක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ අතල ප්‍රසාදය කියන එක එයාට ඉතාම දුරස්තයි කියන එක. එතකොට එයා ඒක සාධාරණී කරන්න හදන්නේ අර කාලාම සූත්‍රයේ ඔය කියන කතාවට අදාළව දේශනා කරපු එකක් නෙමෙයි. ඒක අර කාලාම මේ ගමේ වැසියන් විසින් බුදුරජාණන් වහන්සේ විසින් ශාස්ත්‍රීය වහන්සේ නමක් තෝරගන්නේ කොහොමද කියලා අහපු ප්‍රශ්නයට අදාළව දේශනා කරපු එකක් නෙමෙයි. ඉන්දයන් භාගතුන් වහන්සේ විසින් නිරය ගැන විස්තර වෙන බොහෝ සූත්‍ර දේශනා වදාළා කියලා. ඒ ඇත්තෙන් නම් කියන ඒ වගේ මේ මොකද කියන්නේ බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සෙල්ලා හින්දුන් අතර තිබ්බනේ වගේ කතන්දර ඕවෙන් ආපු ඒවයි කියලා. එයා ඉතින් අදහස් දක්වන. ඉතින් අන්න ඒ වගේ ඒ කාරණේ තේින්නේ මොකද්ද? ඒ තැනැත්තා මේ ශ්‍රද්ධාව කියන එක දුරස්තයි කියන එක. දැන් අර සීහසේනාපති ඉඳන් කියන භාගතුන් වහන්සේ කියන හින්දා මම මේක පිටිගන්නවා. ඒක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය. එතකොට සෝතාපන්න ආරියන් වහන්සේ නමක් තුළ ඒක අනිවාර්යෙන් විද්‍යමාන වෙනවා. ඉතින් එතකොට සතර ආපායේ සමන්ත දකින්න බැරි ලෝක තියෙනවානේ. එතකොට භාගතුන් වහන්සේ විසින් මේක දේශනා කළා නම් ඒකේ තමයි කියන එක සෝතාපට්ටි අංග වලින් යුක්ත කෙනාගේ ලක්ෂණය. සුවාන ආරියන් වහන්සේගේ ලක්ෂණයක්. දිව්‍ය බඹලෝ ආදී තමන්ට දැක ගන්න බැරි වුණත් බුදුරජාණන් වහන්සේ සම්බුදුනුවණින් යමක් වදාළද ඒක සත්‍යයි කියලා ශ්‍රද්ධාවෙහි පිහිටීම සෝතාපන්න ආරියන් වහන්සේගේ ලක්ෂණය. ඉතින් එතකොට මේ කෙනෙක් හිතන්න පුළුවන් ඒක නිකන් අර කියන හින්දා පිළිගන්නවා වගේ නේදයි කියලා. ඉතින් ඒක තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන අන්නේ විදිහටදී ශාස්ත්‍රඥ වහන්සේ වෙන්න ඕන නැහැ නේද? කාටවත් ශාස්ත්‍රඥවරු වෙන්න බැරි. ඒක තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ කියන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කරගත්ත දේ පරිපූර්ණ වශයෙන් ශ්‍රාවකයෙකුට අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් යම් යම් ප්‍රමාණවලින් අවබෝධ කරගත හැකි වෙනවා. ඒක එතකොට ශාස්ත්‍රඥ වහන්සේ යමක් සුඛීය තථා මේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කළාද සුවාන ආරියන් වහන්සේ අන්වාරින් මෙහි කරන ශ්‍රද්ධාව නිසා. ඊළඟට සඳහන් වෙනවා තවත් උපාසකවරු දෙපළක් ගැන සඳහන් වෙන දේශනාවක්. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩි ඉන්න කාලෙකදී තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ප්‍රදේශයේ වාසය කළා ඉසිදත්ත පුරාණ නමින් වඩුව දෙන්නේ. මේ දෙන්නාම ආර්ය ශ්‍රාවකයෝ. එනිසි සුවානාදී මඟඵල ලබාපු ආර්ය ශ්‍රාවකයෝ. ඉතින් මේ දෙන්නට ආරංචි වුණා, දැනගන්න ලැබුණා භාග්‍යවතුන් වහන්සේ මේ තුන් මාසය ඉවර වෙලා සිවුරු ආදිය මහගෙන නිමා වෙලා චාරිකාවේ වැඩම කරනවා කියලා. එතකොට මේ කියන තුන් මාසයේ කෙවන් තුන් මාසයක් ඉන්නේ. අන්න හරි. වස්තු මාසය, භාවිත මාසයේ වස්තු මාසයේ ඉවර වෙලා සිවුරු ආදිය මහන බිස්ව මහන්සලා ඉන්නත් භාවිත මහන්සයේ සිවුරු දිරාගෙන තිබුණා නම් බුදුරජාණන් වහන්සේගේ සිවුරු මේ කටයුතු ආදී ඉවර කරගෙන අවශේෂ බිස්ව මහන්සේලාගේ සිවුරු මහලා ඉවර කරගෙන චාරිකාවේ වඩිනවා කියලා මේ දෙන්නට අහන්න ලැබුණා. කවුද මේ ඉසිදස්ස පුරාණ කියන වඩුව දෙන්න. මේ ගැනත් මේ දෙන්න ගැනත් සඳහන් කරනවා. ඒ ඉසිදස්ස සකදාගාමි පුරාණෝ සෝතාපන්නෝ සදාර සම්පත්තෝ. මේ දේශනා වදාරණ අවස්ථාවේදී ඉසිදස්ස කියන උපාසකතුමා සකදාගාමිව පුරාණ කියන උපාසකතුමා සෝතාපන්නව හිටියේ කියලා. නමුත් දැන් මේ පස්සේ මරණාසන්න කාලයේ වෙනකොට පුරාණ උපාසකතුමා මේ සකදාගාමිව තමයි අභාවප්‍රාප්ත වුනේ. මරණින් මාසේ මේ දෙන්නාම කුසිත දෙව්ලෝ ගිහින් පහළ වෙච්ච බව වෙනත් සූත්‍රයක සඳහන් වෙනවා. මේ කියන අවස්ථාව වෙනකොට එක්කෙනෙක් සකදාගාමිව අනිත් කෙනා සෝතාපන්නව හිටියා. ඒ ගමන මේ දෙන්නා මොකද කළේ? භාගතුන් වහන්සේ වඩින මාර්ගයේහි මේ මිනිසෙක් නවත්තලා තිබුණා. එයාට කිව්වා මේ භාගතුන් වහන්සේ වඩිනවා දැක්කොත් එහෙම අපට ඇවිල්ලා කියන්න කිව්වා. ඉතින් දවස් දෙක තුනක්ම අර මිනිස්සයා පාරද්දරට වෙලා බලාගෙන හිටියා භාගතුන් වහන්සේ වඩිනවාද කියලා. ඉතින් එතකොට ඕන්න දැක ගන්න ලැබුණා දවස් දෙක තුනක් යනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඉතින් මේ අය මෙයා ගිහිල්ලා අර වඩුව දෙන්නට මතක් කළා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වඩිනවා. ඉතින් ඔබලා කරන දෙයක් කරගන්නේ කියලා. ඉතින් ඒ ගමන අර ඉසිදත්ත පුරාණ උපාසකවරු දෙන්න බුදුරජාණන් වහන්සේට පැමිණලා වන්දනමාන කරලා භාග්‍යවත් වහන්සේගේ පිටුපස්සෙන් යනවා. කොහොම යනකොට භාග්‍යවත් වහන්සේ මඟ දුරක් වැඩම කරලා මාර්ගයෙන් ඉවත් වෙලා ගහක් මුල වැඩ, ඒ කියන්නේ ගහක් මුලට වැඩම කළාම ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දැන් අර උපාසකවරුත් ඉන්නවා නිස්මන්ට ඒ ගහ මුල භාගතුන් වහන්සේට වැඩින්න ආසනයක් පැනෙවුවා. ආසනයක් පැනෙවුවාම අර උපාසකවරු දෙන්න භාගතුන් වහන්සේට වන්දනා කරලා ඒගොල්ලෝ පැත්තකින් අසුන් ගත්තා. අසුන් අරගෙන ඒගොල්ලෝ කියනවා මේ ඒගොල්ලෝගේ අදහස මොකද්ද? යදාමයම් භාන්තේ භගවන්තං සුනෝම සාවත්‍යා කෝසලේසු චාරිකම් පක්කමී සිටියේදී හෝති නෝතස්මී සමේ අනත්ත මනෝ හෝති දෝමනස්සා දූරේනෝ භගවා භවිෂ්‍යති කියලා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ පැවැත්නුවරින් පිටවෙලා චාරිකාවේ වඩිනවා කියලා ආරංචි වුණොත් මේගොල්ලෝ කියන අපට හරි කනගාටුවක් ඇති වෙනවා, දොම්නසක් ඇති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ අපෙන් ගොඩක් තමයි වාසය කරන්නේ කියලා කනගාටුවක් ඇති වෙනවා කියලා. ඊළඟට භාගතුන් වහන්සේ කෝසල රටෙන් මල්ල රටට වැඩියයි කිව්වහමත් අපට ඒ වගේම කනගාටුවක් ඇති වෙනවා කියලා භාගතුන් වහන්සේ දැන් තවත් දුරිනුයි වැඩ ඉන්නේ කියලා. ඊට පස්සේ ආරංචි වෙනවා භාගතුන් වහන්සේ මල්ල රටින් වජ්‍ර රටට වැඩියයි කියලා. එතකොට කියනවා මේගොල්ලෝ කියනවා සාමීනි එතකොට අපට තවත් ඉතේ දුන්නසක් ඇති වෙනවා භාගතුන් වහන්සේ තවමත් අපින් බොහොම දුරස්තවයි වාසය කරන්නේ කියලා. ඊළඟට අපට ආරංචි වෙනවා භාගතුන් වහන්සේ වජි රටෙන් කාසි රටේ චාරිකාවේ වඩිනවායි කියලා. එතකොටත් අපට නොසතුටු බවක් දුන්නසක් ඇති වෙනවා භාගතුන් වහන්සේ දුරයි වැඩ ඉන්නේ. භාගතුන් වහන්සේ අපෙන් දුර ප්‍රදේශයකයි චාරිකාවේ පිටත් වෙන්නේ කියලා ඒ අය තුළ දෝමනස්සයක් ඇති වෙන බව සඳහන් කළා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කාසි රටෙන් මගධ රටේ චාරිකාවේ වැඩම කරනවා. එතකොටත් ඒ සඳහන් කරන අපට එතකොට දෝමනස්සයක් තමයි ඇති වෙන්නේ භාගතුන් වහන්සේ අපෙන් බොහොම දුරස්තවයි වාසය කරන්නේ කියලා. ඊළඟට භාගතුන් වහන්සේ මගධ රටේ ඉඳලා කැමති කාලයක් වැඩ ඉඳලා මගධ රටෙන් පිටත් වෙලා නැවත වාරයක් කාසි රටට වැඩම කරනවා. අන්න ඒ වෙලාවේදී සඳහන් කරනවා ස්වාමීනි අපට එතකොට සොම්නසක් ඇති වෙනවා. ඒ මොකද? භාගතුන් වහන්සේ මගදරතෙන් කාතිරතාවයි කියන්නේ කෝසලයට ටික ලං වුණා කියන එකයි. භාගතුන් වහන්සේ මගදෙන් කාතිරතට වැඩම කළා කියන අපිට සොම්නසක් ඇති වෙනවා. දැන් භාගතුන් වහන්සේ අපට ආසන්න වෙමින් වැඩ ඉන්නේ කියලා. ඒ විදිහට මෙන්න කියන කාතිරතෙන් වජිරතට බැඳිනාම වජිරතෙන් මල්ල රටට බැඳිනාම මල්ල රටෙන් කෝසල රටට බැඳිනකොට එයයි බොහොම සොම්නස් වෙන භාගතුන් වහන්සේ දැන් අපිට ඉතාව ආසන්න වෙමින් වැඩ ඉන්නේ කියලා. ඊට පස්සේ කෝසල රාජ්‍යය තුලින් සවැත්නුවරට වැඩිහාම අපට බලවත් සොම්නසක් ඇති වෙනවා. භාගතුන් වහන්සේ දැන් අපේ ආසන්නයේ ඉන්නේ. අපට මේ භාගතුන් වහන්සේගෙන් ඊට පස්සේ ඒගොල්ලන්ට ආරාන්ති වෙනවා භාගතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ දැන් වැඩ වාසය කරනවා කියලා. ඒකට කියනවා හෝති අනත්තිකානෝ තස්මින් සමේ අත්තමනතා පොවති අනත්තකාශෝමනස්සං ආසන්නේම භගවතු කියන. එතකොට අපට මේ ප්‍රමාණ කරන්න බැරි සතුටක් සොම්නසක් ඇති වෙනවායි. මොකද දැන් භාගතුන් වහන්සේ අපි ළඟමයි වැඩ ඉන්නේ කියලා. ඒ ගමන බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට සඳහන් කළා තස්මහතිය තපතය සම්භාගෝ ගරාවාසෝ රජෝපතෝ අබ්බකාසෝ පබ්බජ්ජා අලංචපනෝ තපතේ අපමාදාය. ඉතින් අන්න ඒක තමයි පාසකවරුනි කියන්නේ මේ දීගේ බොහොම බාධා සහිතයි කෙලෙස් ඇතිවන තැනක් මේ පැවිද්ද කියලා කියන්නේ හරියට අභ්‍යවකාශය වගේ නිමහන් තැනක් වගේ කියලා. ඉතින් මොකද ඒකට හේතුව දැන් මේ පාසකවරුන්ට විදිහක් නැහැනේ බුදුරජාණන් වහන්සේ පසුපසින් හැමදාම යන්නේ. දැන් භික්ෂුවක් නම් බුදුරජාණන් වහන්සේ චාරිකාව යනකොට ඒ භික්ෂුවට උනම් භාගතුන් වහන්සේ පිටිපස්සේ භාගතුන් වහන්සේ කොසල් රටි මල්ල රටට යනකොට විශ්වටත් පුළුවන් කොසල් රටි මල්ල රටට යන්න. මල්ලයෙන් වජි රටට යනකොට විශ්වටත් පුළුවන් මල්ල රටි වජියට යන්න. වජියෙන් ආයේ කාසි රටට යනකොට කාසි රටට යන්නත් පුළුවන්. මේ උපාසකවරුන්ට ඒක කරන්න බැහැනේ. ඒගොල්ලෝ භාගතුන් වහන්සේ චාරිකා වැඩි අය කිව්වහම දුක් වෙනවා. භාගතුන් වහන්සේ නැවත සවැත්නුවරට වඩිනවා කිව්වහම සතුටු වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ අදාළ අන්නේ කන්නේ දීගේ බොහෝ සම්භාග සහිතයි කෙලෙස් ඇති වෙන තැනක් මේ පැවිද්ද අහස වගේ අධ්‍යාවකාශය වගේ බොහොම නිදහස්. ඒ නිසා උපාසකවරුනේ ගෘහපතියනි අප්‍රමාදී වෙන්න කියලා භාගතුන් වහන්සේ සඳහන් කළා. ඒකමන සඳහන් කරනවා මේ දෙන්න ඉඳන් කියන ස්වාමීනි මේ ඒ කියන සම්භාදයට වඩා ඊටත් වඩා වැඩිතර වූ සම්භාදයක් අපට තියෙනවා කියලා. හරිද? මේකේ තියෙන සම්භාදයට වඩා වැඩිතර වූ සම්භාදයක් අපට තියෙනවා කියලා. භාගතුන් වහන්සේ ගමනව මොකද්ද මේ? උගලාට තියෙන ওই අධිකතර වූ සම්භාදය කියලා. ඒ ගමන කියනවා ස්වාමීනි පසේ නදී කෝසල රජතුමා කියන්නේ කොසල් රජයේ අධිපති පසේ නදී කෝසල රජතුමා උද්‍යානයට යන්න කැමති වෙච්චාම මේ පසේ නදී කෝසල රජුරුවන්ගේ මංගල හස්තිරාජයාව සරසන්නේ අපි කියනවා. උන්පතම මංගල හස්තිරාජයාව සරසලා පසේ නදී කෝසල රජතුමාගේ ප්‍රියමනාප වූ මේ දේවිවරු ඉන්නවානේ. ඒ දේවිවරුව ඒ ඇතුම් පිට වාඩි කරවන්න ඕනේ. අතින් මේ එක ඇතේ පිට දෙන්නෙක් වාඩි කරවන්න ඕනේ ඉස්සරහින් එක්කෙනා පිටිපස්සෙන් එක්කෙනා. අතින් එහෙම වාඩි කරවලා තමයි මේ රජුවන් සහිත මේ දේවිවරුන් උද්‍යානයට අරගෙන යන්නේ. ඉතින් කියනවා ස්වාමීනි මේ දේවිවරු බොහොම සිව්මැලි රාජකුමාරි මේ රාජදේවිවරු. එතකොට මේ කියන්නේ ඒගොල්ලොන්ට මේ සුවඳ වර්ග ආලේප කරගෙන ඉතින් කියනවා හරියට සුවඳ කරඬුවක් විවෘත කරනකොට සුවඳ එනවා වගේ තමයි කියනවා. ඒ රාජදේවරුන්ගේ ශරීරයෙන් එන සඳුන් ආදී විලේපන සුවඳ. ඒ වගේම ඒගොල්ලෝ නොයෙක් විදිහේ අලංකාර වලින් බොහෝම සැරසිලා ඉන්නේ. ඒ අයගේ ශරීර ස්පර්ශයත් බොහෝම මේ කියන්නේ බොහොම මොළොක් ශරීර ස්පර්ශයක් තියෙන තරුණ රාජදේවවරු. ඉතින් ස්වාමීනි අපට දැන් මේ දේවිවරුන්ව මේ පෙරහැරින් එකගෙන යනකොට අර ඇතුම් බලා ගන්නත් සිද්ධ වෙනවා. මේ රාජදේවරුන්වත් බලා ගන්න සිද්ධ වෙනවා. තමන්වත් රැක ගන්න සිද්ධ වෙනවා. ඇයි තමන්වත් රැක ගන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ. මේගොල්ලෝ හරි පරිස්සම් වෙනවා. අර බොහොම අලංකාර ආභරණ ආදීන් සැරසিলা හරියට අර සුවඳ කරඬුවක් විවෘත කළා වගේ සුගන්ධයෙන් සිව්මැලි ස්පර්ශයේ තියෙන මේ රාජදේවරුන් කෙරෙහි මේ රාග සිතක්වත් පහළම වෙන්න මේගොල්ලෝ හරි පරිස්සම් වෙනවා. නැත්නම් ඒ හින්දා අපි අලියත් බලා ගන්නත් ඕන, උන් පිට නැගලා යන මේ දේවින් වහන්සේලා බලා ගන්නත් ඕන, අපේ හිතුත් රැක ගන්න ඕන. හරිද? තෙන් එතකොට කියනවා නකෝ පනමයන් භාන්ති අභිජානාම සාසු භගිනේසු පාපකං සිතං උපාදේ. තමයි උපාසකවරු ඉඳන් කියන ස්වාමීනි අපට මේ සිහි කරන්න බෑ, අපට කවදාවත් මේ රාජදේවරුන් කෙරෙහි රාග සිතක් පහළ වුණා, අකුසල සිතක් පහළ වුණා කියලා අපට සිහි කරගන්න බෑ කියලා. ඒගොල්ලෝ එච්චරට තමන් ගැන පරිස්සම්ව කටයුතු කරන්න තියෙනවා. ඉතින් කියන ස්වාමීනි මේ ගිහිගේ කියන සම්භාදයට වඩා අධිකතර සම්භාදයක් ඇතුවයි අපි කටයුතු කරන්නේ කියලා. අතෙන් එහෙම කිව්වහම භාග්‍යවතුන් වහන්සේ පාසකවරුනේ ධර්ම හතරකින් යුක්ත වන්නා වූ ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන් නොවැටෙන නියත වාසයෙන් සම්බෝධිය පිහිට කරගත්තා වූ සෝතාපන්න ආර්ය වහන්සේ නමක් කියලා සෝතාපට්ටි අංග හතර සඳහන් කළා. මොනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නදල ප්‍රසාදේ, ධර්ම රත්නයේ කෙරෙහි නදල ප්‍රසාදේ, ආරි සංඝ රත්නයේ කෙරෙහි නදල ප්‍රසාදේ සහ ආර්යකාන්ත සීලය. නමුත් මෙහි සඳහන් වෙනවා විගතමල මච්චේරේන චේතසා අගාරං අධ්‍යාවසති මුත්තචාගෝ පායතපානි රෝසාගරතෝ යාවක යෝගෝ දාන සංවිභාග රතු. යම් කිසි කෙනෙක් ගිහිගේ වාසය කරනකොට එයා මතුරු මල දුරු කරපු සිතින් වාසය කරනවා නම් එයා හැම වෙලේම දන් දෙන්න ලෑස්ති වෙලා අත්හැරලා ඉන්නේ, අචෝදාගෙන ඉන්න හැම වෙලේම දන් දෙන්න සූදානම්ද. ඊළඟට මේ බෙදා දීමෙහි ඇලුණු සිතින් වාසය කරන්නේ. එයා ඉල්ලන්න සුදුසේ, يعني ඉල්ලුවාම එයා නැහැ කියන වචනේ කියන්නේ. අන්න ඒ වගේ ඒ විදිහට කෙනෙක් ගිහිගේ වාසය කරනවා නම් ඒක සෝතාපට්ටි අංගයක් කියලා කියනවා. ඒ අන්න එතකොට රාජිකාන්ත සීලය වගේම මේ ත්‍යාගශීලී ගුණේ උපරිම වාසයෙන් යදී වාසය කිරීම සෝතාපට්ටි අංගයක්. ඉතින් එහෙම කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා පාසකවරුනි, ඉතින් ඔබ ඔබලා මේ කියන විදිහේ ධර්මවල පිහිටා සිටිනවා. ඉතින් භාගතුන් වහන්සේ අහනවා, ඉතින් ඔබලා වගේ භික්ෂු වහන්සේලාට නිරන්තරයෙන් දන් දෙමින් වාසය කරන මිනිස්සු මේ සවැත් නුවර ඉන්නවා නම් ඔබලා වගේ දන් දෙන්න සමර්ථ අය මේ කොසල් නුවර මිනිසෙන් අතරින් කී දෙනෙක්ද ඔබලාට සමාන කළ හැකි වාසය කරන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ අය ඒ කොසල් රටේ ඉන්න දානපතීන් අතරින් බොහොම ඉහළම දානපති. අතින් භාගතුන් වහන්සේ වහා ඔබලා වගේ මිනිස්සු කොසල් රටේ කී දෙනෙක්ද ඉන්නේ කියලා. ඒකම මේ අය ඉඳන් කියනවා ලාභානෝ භාන්තේ සුලබ්භාන් සුලද්ධානෝ භාන්තේ ඒසන්නෝ භගවා අය වංජානා. ඉතින් භාගතුන් වහන්සේ අපි ගැන ওই විදිහට නම් හිතන්නේ අපට ඒක ලොකු ලාභයක්, මනා ලාභයක් කියලා එය සතුටුයි. ඉතින් අන්න බලන්න මේකෙන් තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේ ඒ වගේ ගිහි ආර්ය ශ්‍රාවකයෝ වාසය කළා. ඒ අය සෝතාපට්ටි අංග බලත් පිටලා මේ අනුන්වත් රැකගෙන තමන්වත් රැකගෙන දාන ආදී කුසල ධර්මයන් කීයේදී වාසය කළා. ඉතින් මේ දෙදෙනාට උපාසකවරු දෙදෙනාටම පුළුවන් කම ලැබුණා මරණාසන්න කාලේ වෙනකොට මේ චෝතාපන්න වෙලා පමණක් හිටපු පුරාණ උපාසකතුමා මරණාසන්න කාලේ වෙනකොට සකදාගාමි වෙලා ඒ දෙදෙනාම මරණින් මතු කුසිත භාවනාවේ ගිහින් පහළ වුණා කියලා සඳහන් වෙනවා. කියන්නේ ඒක නිසා මේ පින්වතුන්ලා තේ පුරාණ ඉතිදස්ස උපාසකවරු ආදර්ශයට අරගෙන අප්‍රමාදී වෙමින් මේ සෝතාපට්ටි අංග අතර ඇති කර ගන්නට මහන්සි ගන්න මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය සම්පත්තියත් මේ සෑම දිනාට මේ උතුම් සෝතාපට්ඨාන අංග හතර තම තමන් තුලත් පහළ කර ගැනීම මාර්ගඵල නිවාන අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දහම් ගැටළු තියෙනවා නම් විමසන්න පුළුවන්. සතර පායට යන්නේ සතර පාය කියලා කියන්නේ ඉතින් මේ මොකද කියන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැනක් නෙමෙයිනේ. දැන් සෝවාන් වෙච්ච කෙනා ඉදිරි මාර්ගඵල ලබන්නේ නැහැ. එතකොට ඉදිරි මාර්ගඵල ලබන්න පුළුවන් තැනක විතරයි යා උපදින්නේ. සුගතිවල වුණත් අභාග්‍යස්තන් වල උපදින්නේ. දැන් අසඤ්ඤ තලයේ වගේ ඉදිරි මාර්ගඵල සම්පූර්ණ කරගන්න බැරි තැන්වල උපදින්නේ නැහැ. අසඤ්ඤ තලයේ සුගතියක් කියනවා සෝවාන් වෙච්ච කෙනෙක් අසඤ්ඤ තලයේ පහළ වෙන්නේ නැහැ. අරූප තලවල පහළ විය හැකි මොකද ඉදිරි මාර්ගඵල අරූප තලවලදී බලා ලබා ගන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනා. හරි. අරූප සමාපatti වල උපරිමයේනේ සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති තත්වයට ආකින් සංඥායතනයේ සියුම් වෙච්චහම තමයි මේව සංඥානා සංඥාතේ ලැබෙන්නේ. ඒකෙන් ආකින් සංඥායතනයේ ලැබී තියෙන්න ඕන අනිවාර්යෙන් මේව සංඥානා සංඥායතනටපත් වෙන්නේ. ආකින් සංඥායතන සංඥාව සියුම් වීමෙන් තමයි මේ සංඥා නා සංඥා තත්ත්වය ඇති වෙන බව සඳහන් කරන්නේ. සෝවාන් වෙච්ච කෙනෙක් ඒ හතරෙන් උපදින්න පුළුවන්. ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින් සංඥායතන මේ සංඥා නා සංඥා යන හතරේම උපදින්න පුළුවන්. සෝවාන් වෙලා නිසා ඉදිරි මාර්ගඵල සම්පූර්ණ කරගත හැකි අරූප ඵලවලදී. සෝවාන් වෙච්ච කෙනෙක් පහළ වුණොත් මාර්ගඵල ලබන්නේ නැහැ. අනිත් එක සඳහන් වෙනවා දැන් සෝවාන් වෙච්ච කෙනෙක් වුණත් නේව සංඥානා සංඥායතනෙ පහළ වුණොත් බොහෝ සෙයින් ඒ ආත්ම භාවයෙන්ම අරහත්ත්වයට පත් වෙනා පිරිණිවීමක් සිද්ධ
වෙනවා.
දැන් ලෞකික ධ්‍යාන ලබා ගන්නයි ඉන්නවනේ. දැන් ආලාර කාලා මුද්දතරාම් පුත්තවාගේ තාපසවර දැන් එහෙම කෙනෙකුට දැන් උදකරාම්පත තාවසතුමා මේ සංඥා නාසංඥාතනෙ ගිහින් තමයි ඉපත්. එතකොට ඒගොල්ල ලෞකික ධ්‍යාන තුළින් මේ தත්ත්වය ඇති කරගෙන තියෙනවා. ඒක ධ්‍යාන බලයෙන් තමයි ඒක ඇත්ත ලැබෙන්නේ. යම් කෙනෙකුට සෝවාන් මාර්ග ඥානයක් තිබිලා මේ සංඥා නාසංඥායතන සමාපත්තියක් තිබුණොත් කැමති නම් එහෙම ගිහින් පහළ වෙන්න පුළුවන්. එතකොට එහෙමම අරහත් වෙලා පිරිනිවෙන්න පුළුවන්. පුතග්ජන කෙනෙක් නිය සංඥා නා සංඥායතනේ පහළම කල්පසු 4000ක් ජීවත් වෙලා ආවි කෙලවර චුත වෙනවා. චුත වෙලා ඉතින් මේ නැවත ප්‍රතිසන්දි ලබනවා. එයාට එහෙ ඉන්නකම් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. අහන්න බැහැ. සාන්නේ ඒක. ඒකයි කාරණේ අහන්න බැරි. අරූපීනේ රූපයක් නැහැනේ. ඒකෙන් හින්දා ධර්මය අහන්න බැරි හින්දා තමයි බොහෝම කෙනෙක් අරූපතලවල පහළ වුණොත් මගඵල ලබන්න බැරි. සෝතාපන්න කෙනාට කලින් අර සෝතාපට්ටි අංග හතර ලැබී තියෙනවානේ. ඒකෙන් හින්දා යටි කුරු ටික එහෙලි කරගන්න ඕන. ආ. ඉසාරණ පංච සීලයේ පිහිටා භාවනා කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡාවෙන් ජනිත කරගත්තා වූ කුණ චේතනා සමුදායත් ඒ මොහොතේ නැති වෙ නැති වෙ බැවින් අනිත්‍යයි. අනිත්‍ය වූ ඒ කුණ චේතනා සමුදාය ඇතිවීම නැතිවීම වශයෙන් සංසාරයේ පෙරෙන බැවින් දුක්ඛයි. අනිත්‍ය වූ දුක්ඛ වූ ගුණ චේතනා සමුදාය තමන්ගේ වසඟේ හිනපවත්නා බැවින් අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ගුණ චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක්ඛාරිය සත්‍ය උපදවන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යයි. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ කාන්තේ හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර ගනිමු. ජනිත කරගත් ආ පුණ්‍ය ධර්මයන් ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත ජීව රාජ සමූහයා විසින් අනුමෝදන් ලබස්වා. පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවන විසනසෙත්වා. පින් අනුමෝදන් කරමු. ආකාශත්තාජ බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාජ බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාං පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මන්තරං නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින්කෙත් තත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයට පත්වෙත්වා. සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා. පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත් ආ වූ මේ සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් තුනුරු වංගී අනන්ත ගුණානුභාව බලයෙන් මේ පින්වතුන්ලාට තව තවත් දාන සීල භාවනා දුදාර කුණ ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කායික පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැනසේවා. සිතතන් පිනට දහමට කුසලයටම නඳුරු වීමෙන් මෙලව ජීවිත සුවපත් වී පරලොව ජීවිත සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්ම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවාජ්‍යන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වාන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොති භවන්තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොති භවන්තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොති භවන්තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බල ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතුරෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජති.